අයිබෝන්ද වේ පුතේ, සුබ දවසක් ඒවා සියලු දෙනාටම. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව කරගෙන යන වැඩසටහන තමයි රුහුණු ගුරු ගෙදර වැඩසටහන. ඒ සම්බන්ධව කරගෙන යන පාඩම් මාලාවේ අද පාඩම ඉදිරිපත් කරන මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හින්ද ලීකණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ, ඔබට අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි අපේ කම සහ සහජීවනය කියන පාඩම. ඉතින් දුවේ පුතේ, මොකද සහජීවනය කියලා කියන්නේ? සහජීවනය කියලා කියන්නේ සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් ජීවත් වීම. ඒ කියන්නේ එකමුතුව කටයුතු කිරීම. එතකොට මෙන්න මේ සාමයෙන් සමගියෙන් සහජීවනයෙන් කටයුතු කිරීම මිනිස් සමාජයක තිබිය යුතු උසස් ලක්ෂණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සමවායෝ එවසාදු, ඒ කියන්නේ සමගියම යහපති. ඊළඟ සමග්ගා හෝත මා විවදත, කියන්නේ සමගිවන්න විවාද නොකරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒකේ මේවයින් පැහැදිලි වෙනවා සමගියේ වැදගත්කම කොච්චරද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විවිධ බෞද්ධ කතාවලත් මේ අසමගියේ ආදීනවත් සමගියේ ආනිසංස ගැනත්. එතකොට සමගියෙන් සතුටින් විවාද නොකර කිරි සහ ජලය වගේ එකට එකතු වෙලා එකිනෙකා දෙස ප්‍රිය ඇසෙන් බලමින් ජීවත් වීම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ විදියට දේශනා කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අගය කරලා තියෙනවා. එතකොට දුවේ පුතේ, එහෙමනම් අපි හැම කෙනාම සමගියෙන් ජීවත් වීම වැදගත් කියන එක තමයි බුදුදහමේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට කලින් කිව්වාගේ සමගියෙන් ජීවත් වෙන නම් අහිතකර, වැරදි, නරක ආකල්ප වලින් ඈත් වෙලා හිතකර ආකල්ප නැත්තම් හොඳ ආකල්ප ඇති කරගන්න ඕන. කියන්නේ හානිකර ආකල්ප වලින් බැහැර වෙලා යහපත් ආකල්ප අපි විසින් ඇති කරගන්න ඕන. එතකොට දුවේ පුතේ, අපි සාමයෙන් සමගියෙන් සහ ජීවනයෙන් ජීවත් වෙන්න නම් අපි ජාතිය, ආගම, කුලය වගේ කරුණු මුල් කරගෙන එකිනෙකා දෙස වෛරයෙන් නොසතුටින් බැලීම සුදුසු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සහජීවනයෙන් ජීවත් වෙන්න නම් ජාතිය, ආගම, කුලය වගේ කරුණු වලින් ඈත් වෙලා සහජීවන එකමුතුව කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ බුදුදහමේ දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙමේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළ විතරක් නෙවෙත්ව නෑ, තමන් වහන්සේ ආදර්ශයෙන්ම මඟ පෙන්වීමක් කරා. බුදුසිරිතේ හොඳ ලක්ෂණයක් නේ ආදර්ශවත් බව. විතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සහජීවනයෙන් කටයුතු කිරීම සම්බන්ධව තමන් වහන්සේ විසින් ආදර්ශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා සමහර අය වාද කරන අදහසින්. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන අන්‍යාගමිකව පැමිණියේ ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කිසි අවස්ථාවක ඒගොල්ලෝ හෙලා දැක්කේ නැහැ. ඒගොල්ලෝ පැමිණෙන අවස්ථාවලදී සුහදව පිළිගත්තා. පිළි අරගෙන සමහර දහම් කරුණු ගැන දීර්ඝව සාකච්ඡා කළා. ඒගොල්ලොන්ගේ දහම් ධර්මයේ තියෙන ඒවා ගැන, බුදු දහමේ තියෙන ඒවා ගැන කතා කරා. උදාහරණයක් හැටියට නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රවරයාගේ අනුගාමිකෙක් වුණු උපාලි ගෘහපතිය පැමිණියේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරලා උන්වහන්සේ පරාජය කරන අදහසින්. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතිය හෙලා දැක්කේ නැහැ. එක කතා කරලා පැමිණුනම් පිළි අරගෙන සුහදව අර උපාලි ගෘහපතියා වාද කරා. උනාට ඒවා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ බුදුදහම වැළඳ ගන්නවයි කියලා උපාලි ගෘහපතියා ප්‍රකාශ කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැවත තවදුරටත් හිතලා බලන්න. ඒකෙනුත් පැහැදිලි වෙනවා අන් ආගම් කෙරේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සහනශීලීතාවය. කියන්නේ ආගමික සහනශීලීතාවයේ උන්වහන්සේ කටයුතු කරයි කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනත් ආගම්වල තිබුණු හොඳ දේවල් හොඳ හැටියට පිළිගත්තා. වෙනස් විය යුතු දේවල් ගැන ඒක එසේ නොවිය යුතුයි කියලත් පැහැදිලි කරලා දුන්නා. ඉතින් එහෙම නැතුව උන්වහන්සේ ඒ ආගමේ තියෙන දේවල් හෙලා දැකලා ඒ ගැන වාද විවාද කරන්න ගියේ නෑ සුහද සාකච්ඡා කිරීමත් තමයි උන්වහන්සේ කරේ. ඒ නිසා අන්‍යාගමික අයත් බුදුරජාණන් වහන්සේ සුහදව ඇසුරු කරන්න කැමති වුණා. සමහර අවස්ථාවලදී අන්‍යාගමික ආරාමවලට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ඒගොල්ලෝ කැමති වුණා, අපේක්ෂිතව බලන් සිටියා. සමහර අවස්ථාවල තියෙන බුදුරජාණන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය පිය කරනවා. ඒ නිසා උන්වහන්සේ වැඩම කරනවා අපි නිශ්ශබ්දතාවව යෙන් කල් ගෙවමු කියලා. ඒවයිනුත් පැහැදිලි වෙන්නේ ඒ ආගමික අන්‍යාගමිකයෝ බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කිරීමට කැමැත්තක් දැක්වයි කියන එක. ඉතින් දුවේ පුතේ, එහෙනම් අපට පැහැදිලි වෙනවා අපි වුණත් එතකොට බුදුරජාණන් වහන්සේ අනුව කටයුතු කරන්න පුළුවන්. අපි අදහන අපේ බෞද්ධ ආගම, අපි අපේ ආගම අපට අනන්‍ය ආගම. සිංහලකම අපට අනන්‍යයි, බෞද්ධකම අපට අනන්‍යයි. එතකොට ඒ අනන්‍යතාවය අපි විසින් රැක ගන්න ඕන. එතකොට ඒ වගේම අනිත් ආගම් වලට ගරු කරන්නත් ඕන. එතකොට දුවේ පුතේ බැලුවම මේ ලෝකෙත් පොදු දේවල් හැම ආගමටම හැම ජාතියටම හැම දේ දුක හැම කුලයකටම පොදු වුණු අවස්ථා තිබුණා. අපි හිතමු බුදු දහමේ ඉගැන්වීම් අනුව සසර දුක තමයි සත්‍යයට මුහුණ දෙන්න සිදුවන ලොකුම දුක. ඒ කියන්නේ සසර දුකින් මිදීම අවශ්‍යයි. ඉතින් මේක බුදු දහමේ තමයි සඳහන් වෙන්නේ. හැබැයි මේ සසර දුකට පත්වීම ගැන බැලුවම ජාතියක් ආගමක් කුලයක් එහෙම කියලා එකක් නැහැ. මේ සසර දුක් විඳින්න සිදුවෙන ඕනෑම ආගමක ඕනෑම ජාතියක ඕනෑම කුලයක අයට. අපි හිතමු ඉපදී බුදුදහමේ සඳහන් වෙනවා විවිධ දුක් ගැන. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, මහලුවීම දුකක්, අප්‍රියන් හා එක්වීම දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. එතකොට මෙන්න මේ කියන දුක් ජාතියාගම් කුල ભેදයෙන් තොරව හැම කෙනාටම පොදුයි. එතකොට දුවේ පුතේ අපි බලමුකෝ ඉපදීම කියන එක ඉපදීම දුකක්ද? අපට මතක නැහැ ඉපදුණු අවස්ථාවනේ. ඒ වුණාට අපි මෞකසෙත් බොහෝ කාලයක් අපහසුතාවයෙන් ඉඳලා මෙලොවට බිහි වෙන වෙලාවදී අම්මටත් දුකක් අපටත් දුකක්. එතකොට ඉපදීම දුකක් කියලා අපට මතක නැති වුණාට ඉපදීම දුකක්. දැන් ලෙඩ වෙනවා කියන්නේ කායිකව රෝගී වෙනවා, මානසිකව රෝගී වෙනවා. එතකොට එහෙමනම් ලෙඩ වුණත් ඒකත් අපට දුකක්. ඊළඟට මහලු වීම, නැත්තම් අපි කියනවා ජරාවට පත්වීම, දිරායාම, උපන්දාය ඉඳලා අපට නොපෙළුණාට වයසට යන. එතකොට අපට තරුණ වියට වෙනකන් නම් දුකක් දැනෙන්නේ නැහැ. ටිකක් වැඩි හිටි වියටපත් වෙලා වරුදු 70ක් 80ක් වේදී තමයි මහලු විය හොඳටම කැපී පෙනෙන්නේ. එතකොට අපට ඒ අවස්ථාව දුකක්. එතකොට අපි කැමති නැහැ අප්‍රියයන් එක, අපි අකමැති අයට එක එකතු වෙලා ඉන්න. ඒ වගේ තමයි ඕනම ආගමක ඕන කුලයක ඕන කෙනෙක් තමන් අකමැති අයත් එකතු වෙලා ජීවත් වෙන්න කැමැත්ත නෑ. ඒ වගේම තමයි අපි කැමති දේවලින් කැමති වස්තුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නත් අපි කැමති නෑ. ඒ වගේ තමයි දුවේ පුතේ කැමති දේ නොලැබීමත් දුකක්. බුදුදහම සඳහන් කරන දුක් අතර එක තමයි කැමති දේ නොලැබීම. ඒතර මෙතන කැමති දේ කියන්නේ අපි ආස කරන දේ, ඇඳුමක්, එහෙම නැත්නම් අපි ආස කරන බයිසිකලයක්, නැත්නම් එහෙම භාණ්ඩයක් හෝ ඒ වගේ දෙයක් නෙමෙයි. අපි කැමති අපේ වයසර යන්නේ නැතුව ඉන්නවනම්, අපේ හිසකෙස් ඉදෙන්නේ නැත්නම්, ඇඟ රැලි වැටෙන්නේ නැත්නම් අපි කැමති. අන්න ඒක තමයි කැමති දේ වුණාට අපට ලැබෙන්නේ නැහැ. ලෝක ස්වභාවය අනුව අපි කෙස් සුදු වෙනවා, ඇඟ රැලි වැටෙනවා, ඒ වගේ දුක්වලට මුහුණ දෙන්න සිදු වෙන නම් අන්නේ දුක්වලට මුහුණ දීමට සිදුවීම ජාති ආගම් කුල ભેදයකින් තොරව අපි ඕනම කෙනෙකුට පොදුවේ මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේ තමයි දුවේ පුතේ අපි කිව්වේ මේ සසර දුකනේ. එතකොට දුක ගැන අවබෝධ කර ගැනීමත් මේ ජාති ආගම් කුල ભેදයකින් තොරව කරගන්න පුළුවන්. ඔබ දන්නවනේ චතුරාර්ය සත්‍ය ශ්‍රේෂ්ඨ උතුම් ඇත්ත හතරක් කියලා. මේක ඕන තැනකට පොදුයි, ඕන රටකට පොදුයි, ඕන ජාතියකට පොදුයි, ඕන ආගමයකට පොදුයි. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ දුක පිළිබඳ උතුම් සත්‍ය, දුක ඇතිවීම පිළිබඳ උතුම් සත්‍ය, දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍ය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය ජාති ආගම් කුල ભેදයෙන් තොරව ඒක සියලු දෙනාටම පොදු ධර්මතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ දුවේ පුතේ ත්‍රිලක්ෂණයත් ඒ වගේ තමයි. මොකද්ද ත්‍රිලක්ෂණය කියන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. නිත්‍ය න නිත්‍ය කියලා අනිත්‍ය. මේ ලෝකේ පවතින සියලුම දේවල් අනිත්‍යතාවෙන් යුක්තයි. නිතරම වෙනස් වීමට පත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ අනිත්‍යතාවය නිසා අපට දුක ඇති වෙනවා. ඒ වගේම ස්ථිරසර ආත්මයක් නැහැ. ඒ නිසා අනාත්ම භවින් යුක්තයි. එහෙමනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි හැම දෙනාටම පොදුයි, ජාති ආගම් කුල ભેදයකින් තොරව. ඒ වගේම තමයි දුවේ පුතේ පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුඵල ධම කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ හේතුඵල ධම සියලු ජාතීන්ට, සියලු ආගමිකයට, හැම කෙනාටම පොදු ඉගැන්වීමක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ අපි එහෙනම් බුදුදහම අනුව අපි මේ සියල්ලක්ම බුදුදහමට අදාළව බෞද්ධ ආගමික හැටියට විතරක් නෙමෙයි මේ පවතින සියලු සෑම දෙයක්ම එනම් ජාති ආගමක දේවල් වලින් පොදු ජාතික ආගමික කුල වශයෙන් වෙන් කරන්න බෑ. හැම දෙයක්ම පොදුයි. ඉතින් අපි හිතමු පංචශීල ප්‍රතිපත්තිය ගත්තම සතුන් මැරීම වැරදි වැඩක්. සතුන් මරණ එක නරක චේතනාවක් මුල් කරගෙන කරන්නේ. ඒ වගේම මරණයටපත් වෙන සතාටත් මහා විශාල දුකක්. ඉතින් එහෙනම් සතුන් මැරීම වැරද්දක්. බුදුදහමේ මේක සඳහන් වෙනව පස්පව් හැටියට. ඒ වුණාට මේ සතුන් මරණමයි කියන එක ඕනම ජාතියක් ඕනම ආගමක් දිහා බැලුවම ඒක කෙනෙක්ගේ ජීවිත නැත්නම් සතෙක් ජීවිතයක් නැති කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි අපි හිතමු හොරකම් කිරීම. තමන් සතු දේවල් තමන් කැමති. ඒතොර තමන් සතු දෙයක් අන් අය විසින් පැහැර ගැනීමට කිසි කෙනෙක් කැමති නැහැ. ඒක නිසා එහෙමනම් ඒතොර ඒකත් මේ පන්සිල් වල දෙවෙනි පදේ හැටියට ගත්තම සතු අන් සතු දේවල් හොරකම් කිරීම වැරද්දක්. එතකොට ඒක ජාති ආගමික කුල ભેදයකින් තොරව හැම කෙනාටම පොදුයි. ඊළඟ කාම මිත්‍යාචාරයේ වෙදීම කියන්නේ අන්‍යයන් ඊළඟ අන්‍යයන් රැවටීමට ලක් කිරීම. ඒ කියන්නේ බොරු කියලා අනුන් රවට්ටන එක. ඒ සියල්ලම බැලුවම ඒ ඕනම ජාති ආගමිකට පොදුයි. එහෙමනම් දුවේ පුතේ අපි පන්සිල් රැකීම බුදුදහමේ සඳහන් වුණත් ඒ ශික්ෂාපද පහ ගත්තම එතකොට සියල්ලන් විසින්ම කියන්නේ ශික්ෂාපද රකින්න ඕන. බුදුදහමේ සඳහන් වුණාට පස්පව් හැටියට ඒ පස්පව් වලින් වැළකීලා පන්සිල් පද රැකීම පන්සිල් හැටියට බුදුදහම ඉගැන්වුවට ඒ ටික වැදගත් වෙන ඕනම කොට්ටාසයකට. ඊළඟට දුවේ පුතේ මේ අපි බලමු මේ දානය ගත්තම දන් දෙනවා. දන් දෙනවයි කියන එක දානය පිළිගන්න ඕන කෙනෙක් කැමති දෙන දේ. ඒ වගේම දානය දෙන එක ඕනම ආගමක ඕනම ජාතියකට හොඳ ලක්ෂණයක් දන් දෙනවයි කියන එක. ඒ වගේ තමයි ප්‍රිය වචන කතා කරන එක. බොරු නොකිය, ඇත්ත කතා කරනෝ, ඊළඟ කේලන් නොකිය, අනුන් සමගි කරවන වචන කතා කරනෝ, හිස් වචන කතා නොකර, අර්ථවත් වචන කතා කරනෝ, පරුස වචන කතා නොකර ප්‍රිය වචන කතා කිරීම කියන ඒවා. කියන්නේ ප්‍රිය වචනේ දානය ප්‍රිය වචන. ඊළඟට අර්ථචර්යාව කියන්නේ අනුන්ගේ දියුණුවට උදව් කිරීම. එතකොට අනිත් එක තමයි සමානාත්මතාවයෙන් කටයුතු කිරීම. ඔන්න ඒ හතර. මොකද්ද මේ හතර හඳුන්වන නම? සතර සංග්‍රහ වස්තුව. මේ සතර සංග්‍රහ වස්තුව මොකද්ද? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මෙන්න මේ සතර සංග්‍රහ වස්තුවට අනුව කටයුතු කිරීම වැදගත් වෙන මොන ජාතියේ වුණත්, මොන ආගම වුණත්, මොන කුලයකට වුණත් පොදුවේ වැදගත් මේ සතර සංග්‍රහ වස්තුවෙන් යුතුව කටයුතු කිරීම. මෙන්න මේ සතර සංග්‍රහ වස්තුවර සිව් සංග්‍රහවත කියලා කියන දුවේ පුතේ මතක තබා ගන්න. ඔබට සමහර විට විභාගයේදී හුදින් සිව් සංග්‍රහවත නම් කරන්න කියලා මේ සතර සංග්‍රහ වස්තුව ගැන තමයි කියවෙන්නේ. ඒ වගේ තමයි දුවේ පුතේ සතර බ්‍රහ්ම විහරණ, එහෙම නැත්නම් සූබඹ විහරණ කියලා තියෙනුනේ මෙත්තා. මෙත්තා කියන්නේ හිතවත් බව. අපි සියලුම දෙනා එකට එකතුව හිතවත්ව කටයුතු කිරීම. ඒ වගේම කරුණාව. කරුණාව කියලා කියන්නේ අනුන් දුකටපත් වුණාම ඒ දුකින් මුදව අනුකම්පාවක් අපට ඇති වෙලා අනුන් දුකින් මුදව ගන්න කටයුතු කිරීම. ඊළඟට මුදිතාව කියලා කියනවා. මුදිතාව කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා ඒකට ඊර්ෂ්‍යා නොකර අනුන්ගේ දියුණුවට සතුටු වීම. ඊළඟට උපේක්ඛා කියනවා ඇලීම් ගැටීම් දෙකෙන් තොරව මෙදහත්ව මේ ගත කිරීම. ඒ ඒත් කියන්නේ සතර බ්‍රහ්ම විහරණ වලින් යුත්ව කටයුතු කිරීම අර ජාති ආගම් කුල කිසි ભેදයකින් තොරව අපි සියලු දෙනාම එකතුව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි බලමු මේ උපේක්ෂාවෙන් කටයුතු කිරීම වැදගත් කියලා අපි කිව්වනේ උපේක්ෂා අලීම් ගැටීම් දෙකෙන් තොරව එතකොට කටයුතු කරනවා කියන ඔන්න එතකොට තමයි සහජීවනයෙන් කටයුතු කරන අය අර අපි කලින් කිව්වාගේ ජලය සහ කිරි එකට එකතු වෙලා වගේ අපි සහයෝගයෙන් සහජීවනයෙන් කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙන බෞද්ධය හැටියට අපි එතකොට එහෙම කටයුතු කරන්න ඕනේ. එහෙමනම් අපි බෞද්ධයෝ කියලා සහජීවනයෙන් කටයුතු කරනවායි කියලා අපි වෙනත් ආගමික උත්සවවලට සහභාගී වුණාට කමන්නේ ඒවයි දේවල් දැකගත්තට කමන්නේ. හැබැයි එහෙම වෙනත් ආගමික උත්සව බෞද්ධයන් වෙන අප විසින් පවත්වන්න අවශ්‍ය නැහැ. ඒක ඊළඟට වෙනත් ආගම්වල හොඳ දේවල් වලට අපි ගරු කළාට කමන්නේ. වෙනත් ආගම්වල තියෙන දේවල් ඒව කෙනේ ගම් ඒ ආගම් අපි ඇදහිය යුතු නැහැ. එතකොට ඒ තියෙන දේවල් අපි සුහදව පිළිගෙන يعني පිළිගන්නවා කියන අපි ඒක අගය කරන ඒ ආගම්වල තියෙන දේවල්. එතකොට අන්නේ ඒක තමයි අපි විසින් කරන්න ඕනේ. නැතුව ඒ ආගම්වල තියෙන දේවල් හෙලා දකින්න අපට අවශ්‍යතාවයක් නැහැ. අපි කලින් කිව්වාගේ බුදුරජාන් වහන්සේත් ආගමික සහනශීලීතාවයෙන් යුක්තව කටයුතු කරයි කියලා කියන්නේ. අනිත් ආගම් ගැන සහන يعني ඒවයි හොඳ දේවල් අගය කරා අපිත් ඒ වගේ අනිත් ආගම්වල තියෙන හොඳ දේවල් අගේ කරන්න ඕන. අපේ අනන්‍යතාවය අපි රැක ගනිමින්. එතකොට දුවේ පුතේ අපි ඊළඟ බෞද්ධය හැටියට ධාර්මික රැකියාවක නිරත වෙන්න ඕන. සම්මා ආජීව කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගන්නලා තියෙනවා නම් යහපත් ජීවන මාර්ගයක් අපි අනුගමනය කරන්න. බුදුදහම අනුමත කරන්නේ දහඩිය මහන්සියෙන් උපයාගත් සපයාගත් ධනය, ධාර්මික උපයාගත් ධනයක්. එහෙනම් බුදුදහමේ වෙළඳාමට ඒ වගේම කුෂිකර්මාන්තයට ආදී වශයෙන් රැකියාවලට අවස් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. යා බුදු දහමේ අනුමත හොඳ රැකියා හැටියට හඳුන්වනු දෑත දෙපේ වෙහෙසලා දහඩිය වගුරුවල කරන රැකියාවක් හැටියට ගන්න පුළුවන් ගොවිතැන. එතකොට ගොවිතැන කියන්නේ හේන් ගොවිතැන නැත්නම් ගොඩ ගොවිතැන කරන්න පුළුවන්. එතකොට මෙන්න මේවා යා ගොවිතැනින් අස්වැන්න නෙලා ගත්තට පස්සේ බෞද්ධයා හොඳ සිරිතක් කරා. මොකද ඒ හොඳ සිරිත කුරුල්ලන්ටත් අස්වැන්නෙන් කොටසක් ඉතුරු කරා. කුරුළු පාලුව කියලා තවකට කියනෝනේ. එතකොට කුරුල්ලන්ට අස්වැන්නෙන් කොටසක් ඉතිරි කරා. ඒ වගේම තමයි කුෂිකර්මාන්තය කරන ගොවියෝ ගවයන් ඇති කරා. එතකොට ගවයන් ඇති කරේ කුෂිකාර්මයේ කටයුතු වලට අවශ්‍ය පොහොර ලබා ගන්නත් අවශ්‍ය කිරි ලබා ගැනීමටත් තමයි. නැතුව බෞද්ධයෝ හැටියට කිසි දවසක සතුන් ඇති කරේ නැ මස් පිණිස. අන්න ඒක තමයි දුවේ පුතේ අපේ අනන්‍යතාවය. සිංහල බෞද්ධයාගේ අනන්‍යතාවය. සිංහල බෞද්ධයා කවදාවත් සතුන් ඇති කරේ නැ මස් පිණිස. ඒක අපේ අනන්‍යතා ලක්ෂණයක්. ඊළඟ දුවේ පුතේ මේ අපේ චාරිත්‍ර වාරිත්‍ර තියෙන සිංහල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර. ඒක ඒව දකින්න හොඳ අවස්ථාවක් තමයි සිංහල අවුරුද්ද දානේ. මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කිව්වයි කියලා අපට ඕනේ දෙමළ අයගේ නැත්තම් Hindu අයගේ ආභාෂය අපේ සිරිත්‍රිත් වලට ඇතුල් කරගන්න වැඩක් නැහැ. අපට ආවෙනික අපේ අනන්‍යතාවෙන් යුත් දේවල් තමයි අපි ඇති කරගන්න ඕන. අපි පුරුදු පුහුණු කළ යුත්තේ, අපි අගය කළ යුත්තේ, අපි පවත්වා ගත යුත්තේ. එතකොට දුවේ පුතේ ඔබට මතක ඇති මේ අවුරුදු වැඩි කාලයක් නෑ ගත වෙලා අනුගමනය කර සිරිත්විරිය. මොකද දුවේ පුතේ සිරිත්විරිය කියලා කියන්නේ? සිරිත් කියන්නේ කළ යුතු හොඳ දේවල් කිරීම. විරිත් කියලා කියන්නේ වැළකී යුතු දෙයින් වැළකීම. එතකොට ඔබට මතක ඇති සිරිත පුණ්‍ය කාලය කියන නොනගතය කියලා කියන්නේ නැකත කියලා කියනවා කියන හැදිලා තියෙන්නේ. එතකොට පුණ්‍ය කාලය කියන්නේ ඒකට පුණ්‍ය කාලයේ බෞද්ධයෝ හැටියට ගත කරන්නේ ආගමික කටයුතු වල නිරත වෙමින් අන්න හොඳ සිරිතක්. එහෙනම් ඒ අවුරුද්දදා ඇති කරගත්ත නැත්නම් අපි විසින් සිදු කළ සිරිතක්. ඊළඟ නෑදෑයින් අසල්වැසියන් එක්ක සුහදව ගත කිරීම. අවුරුද්ද දවසේ දෙමාපියන්ට බුලත් ටිකක් දීලා වැඳා. ඒ වගේම සිරිතට අනුව ආහාර කිරි ඉතරෙව්වා. කිරිබස් සකස් කරලා ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම කරා. ඊළඟට දෙමාපියන්ට බුලත් දීලා වැඳා. අසල්වාසීන් සමග සුහදතාවයේ වර්ධනය වෙන විදියට කටයුතු කළා. ඒව තමයි සිරිත් කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ අපි කිව්වා සිරිත් විරිත් අනුගමනය කළ යුතුයි කියලා. විරිත් කියන්නේ වැරදි වලින් වැළකෙන එක. එහෙමනම් බෞද්ධ දරුවෝ හැටියට, සිංහල බෞද්ධ හැටියට අපි සුරාවට, කියන්නේ මත්ද්‍රව්‍ය වලින් සංග්‍රහ කිරීම හෝ මත්ද්‍රව්‍ය ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නොකළ යුතු දෙයක්. එහෙම නැත්නම් ඒ අන්න ඒවා පාවිච්චි කරනවා නම් අපේ අනන්‍යතාව නෙමෙයි ඒක. අපේ අනන්‍යතාව රැක ගන්න නම් අපි ඒ සුරාවට මුල් තැන දෙන්න හොඳ නැහැ. අවුරුදු උත්සවේ වුණා, අවුරුදු දා වුණත්, වෙනත් උත්සවවලදී වුණත්. ඊළඟ දුවේපතේ අපි ඒකෙම සිරිත් විරිත්. එහෙනම් ඒ අපි බෞද්ධ හැටියට, සිංහලයේ හැටියට අපේ අනන්‍යතාවය ඇති වෙන පරිදි අවුරුදු සිරිත් විරිත් අපි අනුගමනය කරා. ඊළඟට දුවේපතේ බෞද්ධ හැටියට අනුගමනය කළ යුතු සිරිත් විරිත් විවිධ අවස්ථාවලදී අනුගමනය කළ යුතු තැන අපි අනුගමනය කරන ඔය සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකෙන විදියට. ඊළඟට දුවේ පුතේ අපි කිව්වනේ දැන් අපි එකතු වෙන්න ඕන කියලා. එතකොට විවිධ ස්වාභාවික විපත් ඇති වෙනෝනේ. සමහරලාදී ගං වතුර ඇති වෙනවා, මිනිස්සු ගං වතුර නිසා මේ එක්තැන් වෙනවා, මරණයටපත් වෙනවා සමහර අවස්ථාවලදී, ගෙවල් දරවල් අහිමි වෙලා යන සුලිසුලඟ නිසා වුණත්, ඒ වගේ නාය නියංගය ඔය වගේ ස්වාභාවික විපත්වලදී මිනිස්සු අසරණ තත්ත්වයටපත් වෙනවා. එතකොට අසරණ තත්ත්වයටපත් වෙච්ච මිනිස්සුන්ට සරණ වෙන්න, පිහිට වෙන්න එහෙම හෙව්වේ නෑ. කවුද මේ මොන ජාතියද, මොන ආගමේද, මොන කුලේද කියලා හැමදෙනාම පුළුවන් ඉක්මනින් එකතු වෙලා සාමූහිකව අසන්නයට පිහිටවීමට කටයුතු කරා. ඉතින් දුවේපුතේ ඔබට, ඔබ නම් ඉපදිලත් නැති වෙති මං හිතන්නේ, මේ කාලෙ වේදී සුනාමි ව්‍යසනයක් අපේ රටේ ඇතුළු, අපේ රටේ ඇතුළු තවත් රටවල් කිහිපයකට බලපෑවා. මිනිස්සු දහස් ගණන් ජීවිත අහිමි වුණා. ඒ වගේම ඇඳිවත විතරක් සමහරුන්ට ඉතුරු වුණා. ඒ වගේ අවස්ථාවලදී කිසිම ભેදයක් සැලකුවේ නැහැ. කට්ටිය එකතු එක්රැස් වෙලා, පිරිස එකත්‍ර එකතු වෙලා පිහිට වෙන්න ඕන අයට, අසරණ වෙන්න අසරණ වෙච්ච අයට සරණ වුණා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපේ සහජීවනය හොඳට පැහැදිලි වෙනවා. ඉතින් දුවේ පුතේ, එහෙනම් ආපදා අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම සහජීවනයෙන්, සමානාත්මතාවයෙන්, සමගියෙන් කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පොදු දේපළ රැක ගැනීම උනත් අපි විසින් කළ යුතුයි. අපි දන්නවා පාසල පන්සල වගේ දේවල්, පොදු දේවල්, ඒවා අපි ආරක්ෂා කරගන්න ඕන. මේ ආකාරයෙන් ඔබ සහජීවනයෙන් කටයුතු කළා හොඳ දූ දරුවන් පිරිසක් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබට මීට අදාළ ප්‍රශ්න ටික ඔබේ ඔබට අතරපත් වෙන පොත්තක මේ මුද්‍රණය වෙලා තියෙන නිසා මම ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔබ සහජීවනයෙන් කටයුතු කළා හොඳ දරු පිරිසක් බවට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුවේ පුතේ පාඩම ඉදිරිපත් කළ මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශිකා, ඒ වගේම වර්තමානයේ හිඳලේ කන්ටු විදුහලේ විදුහල්පති WMP දමයන්ති.